සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස පූජනීය මහා සංඝරත්නයන් අවසරයි අදත් නව ශ්‍රී ලංකේ වෙලින්ටන් නුවර ධම්මගවේෂී භාවනා මධ්‍යස්ථානයේ මේ සඳය යාමේ මේ පින්වත් හැම දිනාම රැස්ුනේ එකතු වුනේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ තථාගත ධර්මයේ තුලින් ජීවිතයට සංසිඳීමක් සැනසෙල්ලක් උදා කරගන්න සංසාර ගමනේ විඳ අප්‍රමාණ දුක් වේදනාවන් ගෙවා ගන්න නිමා කරගන්න මාර්ගයක් මම් පෙතක් සොයා ගැනීමේ උදාර අදහස අරමුණ ඇතුවයි. ඒත් අද දවසේ අපි අදහස් කළා හැම දිනාටම යමක් ගැළපෙන විදිහෙන් අද ටිකක් සරල වූ ධර්ම දේශනාවක් සිද්ධ කළොත් හොඳයි කියලා. එනිසා අද අපි හුඟක් දෙනෙක් කැමැති මාතෘකාවක් ධර්ම දේශනාව සඳහා යොදාගන්නේ. අපි හැමෝම කැමැති බුදුහාමුදුරුව ගැන දැනගන්න. බුදුරජාණන් වහන්සේ පිළිබඳවයි අද දවසේ අපේ මාතෘකාව වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා අපි කතා කරන්නේ මොන වගේ ගුණ පිරිඋත්තමයන් වහන්සේ නමකටද? පින්වත්නි, ධර්මයේ සඳහන් වෙනවා තථාගතයන් වහන්සේ නමක් තවත් තථාගතවරයන් වහන්සේ නමක් පිළිබඳව කල්පයක් මුළුල්ලේ ගුණ කියාගෙන ගියොත් කල්පය ගෙවිලා අවසන් වෙනවා, බුදු ගුණ කියලා ඉවර කරගන්න බැහැ කියලා. කප්පම් පිජේ අඤ්ඤම භාසමානෝ කීයත කප්පේ චිර දීඝ මන්තරේ වන්නෝන කීයත තථාගතස්ස. තථාගතයන් වහන්සේ නමකගේ ගුණ කල්පයක් මුළුල්ලේ කියලත් ඉවර කරන්න බැරිය කියලයි ධර්මයේ කියන්නේ. කල්පයක් කියන්නේ කොච්චරද? සංයුත්තනිකායේදී මේ කල්පය කියන වචනේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා භික්ෂුන් වහන්සේලා. ස්වාමීන් වහන්සේ, කල්පයක් කියන්නේ කොච්චර කාලයක්ද? මහණෙනි, වර්ෂ ගණනින් කිව නොහැකි. ස්වාමීන් උපමාවක් කොට දක්වන්න පුළුවන්ද? මහණෙනි, උපමාවක් කොට දක්වන්න පුළුවන්. උන්වහන්සේ උපමා දෙකක් දක්වනවා. සැතපුම් 16ක්. සැතපුම් 16ක් දිග, පළල, උස ගල් පර්වතයක්. අවුරුදු 100කට සැරයක් යම් පුරුෂයෙක් සිනිඳු සළුවකින් පිස දමනවා. අවුරුදු 100කට එක සැරයක්. අවුරුදු 100කට සැරයක් මේ පිස දැමීමේ හේතුව නිසා යම් දවසක මේ සතපුම් දාසයන් දිග පළල උස ගල ගෙවිලා යනවා. මහණෙනි, එබඳු කාලයක් මේ කල්පය කියන්නේ. ඒ වගේම උන්වහන්සේ තවත් ඒ වගේම උපමාවකින් දැක්වුවා, යදුණක් කියන කොට සතපුම් දාසයක් යදුණක් දිග පළල උස පෙට්ටියක අබ පුරවල මහණෙනි අවුරුදු 100කට සැරයක් එක අවුරුදු 100ක් ගෙවෙනකොට එක අබ ඇටයක් අයින් කරනවා. යම් කලක මේ අබ පෙට්ටිය අවසන් වන්නේද එබඳු කාලයක්ය මේ කල්පයක් කියන්නේ. ඒද සමාන නොවන බවයි උන්වහන්සේහි අවධාරණය කොට කියන්නේ. අපට ඒ පිළිබඳව අනුමාන ඥානයක්වත් පහළ කරගන්න බැහැ කල්පයේ කියන තැනට වර්ෂ ගණනින්. නිබඳු කාලයක් කියලා ඉවර කරන්න බැරි ಗುಣ ඔබෙත් මගෙත් ශාස්ත්‍රුන් වහන්සේ සතුයි. එහෙත් පින්වතුනි, අපි පිළිබඳව විමසුවොත්, අපේ හද ගැබට අපි හැරිලා බැලුවොත්, මම මගේ ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව විනාඩි කීයක් ಗುಣ කතා කරන්න පුළුවන්ද? පිටු කීයක් මගේ බුදුහාමුදුරුවෝ ගැන ලියන්න පුළුවන්ද? ඔන්න අපි ගැන හිතලා බැලුවොත්, අනේ මම මගේ ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව කොච්චරනම් අල්ප වූ ස්වල්ප වූ දැනුමක්ද මා සන්තකේ පවතින්නේ කියලා අපිට අවංක භාවයෙන්ම දැන හඳුනා ගන්න පුළුවන්. එබඳු මහසාගරයක් මෙන් ගුණසාගරයක් ගුණසාගරන්තං නමාමි බුද්ධං ගුණසාගරන්තං. මහසාගරයක් මදු ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ ඒ සාගරයක් බඳු ගුණ අතරින් අපි බිඳක් පමණක් වෙන්න ඇති සමහර වෙලාවට දැනගෙන ඉන්නේ. අපි මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැබවින්ම හරියට අවබෝධ කරගත්තේ නැති නිසායි අපි බුදුරජාණන් වහන්සේට උගන් දුරස් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුනගත්තොත් අපිට හරි අභිමානයක් දැනෙනවා. මම උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් නේද කියලා. මම බුද්ධ ශ්‍රාවකයෙක් බව ලෝකෙට හඬ නගලා කියන්න හිතෙනවා. උන්වහන්සේ පිළිබඳව සැබෑ අවබෝධයක් අපි ලබා ගත්තොත්. පින්වතුනි, මේ අජීවී බුද්ධ රූපේ පවා මහා පුදුම ගුණයක් මහා පුදුම බලයක් ලෝකෙට කියාපානවා. අපි දන්නවා පසුගිය කාලේ ශ්‍රී ලංකාව මහා සුනාමියකට යට වුණා. මහා කොන්ක්‍රීට් ගොඩනැගිලි තිබූ තැනක්වත් නැති වෙන්න ගසාගෙන ගියා. එහෙත් අජීවී මැටි පිඩකින් හදපු සිමෙන්ති පිඬකින් හදපු ප්‍රතිමා වහන්සේ අටලෝ දහමට නෙමෙයි සුනාමි ජලපහරටවත් නොසෙල්වෙන බව තාදී ගුණය මුළු ලෝකෙටම කියලා දුන්නා ඒ අජීවී ප්‍රතිමා වහන්සේ බව. විස්මය ජනකයි ඒ අසිරිමත් සිදුවීම. බුද්ධ ප්‍රතිමා වහන්සේ පවා මහ පුදුම ගුණ තේජසකින් යුක්තයි. මෑත භාගයේ ඉන්දියාවේ ಭಾರತයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම ජනනායකයේ ශ්‍රී නේරුතුමා. එතුමා ලංකාද්වීපයට ඇවිල්ලා අනුරාධපුරයේ පූජා භූමිය දෙක වැඳ පුදාගෙන යන වෙලාවේ මහා මෙවුනාවේ සමාධි බුද්ධ ප්‍රතිමාව හන්සේ ළඟට ගියා. එතුම විස්මයට පත් වන මේ ප්‍රතිමා වහන්සේ දැකලා මේ කළු ගලක් නේද සජීවී ගුණ පෙන්නුම් කරන බුදුරුවක් බවට පත් කරලා තියෙන්නේ. මේ භාරත පුත්‍රයෙක් නේද මේ වැඩ ඉන්නේ. එතුම කම්පණයට පත් වන මේ ප්‍රතිමා වහන්සේ දිහා බලලා විස්මය ජනකයි මේ ප්‍රතිමා වහන්සේ. ඔබ ලංකාවට ගිය වෙලාවක බලන්න සමාධි ප්‍රතිමා වහන්සේ ළඟට ගිහිල්ලා ඉදිරියෙන් බැලුවාම උන්වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදලා ඉරියව්වක් දැర్శණේ වේවි. තවත් පැත්තකට වෙලා පසෙකින් බුදු ප්‍රතිමාව දිහා බැලුවොත් ඔබට පෙනේවි සෝකී බර මුහුණකින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. සංසාරේ විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් දුක් විඳලා සොයාගත් ධර්මයේ තිබියදී මම් මුලා වෙලා අනාථ වෙලා අසරණ වෙලා වැරදි මාර්ගවල යන ලෝකයේ දිහා බලලා සංවේග ජනක හැඟීමකින් උල්ලෝක දේශ බලාගෙන ඉන්න ඉරියව්ව ඒ සමාධි ප්‍රතිමාවෙ තියෙනවා. ඒකෙම අනිත් පැත්තට ගිහිල්ලා බැලුවාම හරි සතුටින් ඉන්න මොහොතක් ওই සමාධි ප්‍රතිමාවෙ දකින්න පුළුවන්. තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ නිවැරදිව හඳුනාගෙන ඒ ධම්මග අනුගමනය කරමින් ගුණ දහම් පුරමින් සසර කතරෙන් එතර වෙන්න යන ලෝක දුර්ලභ පිරිස දිහා බලලා සතුටින් සොම්නසින් බලාගෙන ඉන්න සිනාවෙන් පිරුණු මොහොනක් දකින්නට පුළුවන් මේ ප්‍රතිමා වහන්සේ තුළ. නිරුතුමාගේ ජීවිතේ ළඟ භාවිතා කළ එකම රූපය උනේ බුද්ධ රූපය. එතුමා නිදහස් සටනේදී බන්ධනාගාරගත වෙලා තනි වෙලා අඳුරු කාමරවල රැක කරද්දී එකම කියනවා මගේ තනියට තිබුණේ තනියට හිටියේ සමාධි බුදුහාමුදුරුවයි කියලා. සමාධි ප්‍රතිමා වහන්සේ දිහා බලාගෙන ඉන්නකොට පුදුම සැනසෙල්ලක් මට දැනුණාය දැනෙනවා ඒ තනිකම කාන්තිය නැතිව ගියායි කියලා. රාජ්‍ය පාලනයේදී එතුමා විසඳ ගන්න බැරි ගැටලු ආපු වෙලාවේ මහ පොළොව ගැටලන්න කල්පනා කරලත් විසඳ ගන්න බැරි ප්‍රශ්න ආපු වෙලාවේ සමාධි ප්‍රතිමා වහන්සේ දිහා මොහොතක් බලාගෙන ඉන්නකොට ඒ මහා කරුණාව වැහෙන net සඟලින් එතුමාට කියා දෙනවා කියනවා මේ ප්‍රශ්නයට විසඳුම. බොහෝම සරල විසඳුමක් එතුමාගේ ඔළුවට එනවා. මෙත භාගයේ බුද්ධ ප්‍රතිමාවෙන් හුඟක් ප්‍රයෝජන ගත් රාජ්‍ය නායකයෙක් එතුමා. ඔබටත් මටත් ජීවිතේ නොයෙක් විදිහ ප්‍රශ්න ගැටළු එනවා. අහස පොළොව ගැටලන්න කල්පනා කර කර ඉන්න වෙලාවේ අපිත් එකක් බුදුහාමුදුරුවෝ දිහා බලන්න පුරුදු වුණොත් ලොකු සැනසෙල්ලක් ලබන්න පුළුවන්. ලොකු මෙහෙරක් දැනේවි. බුදුහාමුදුරුවනේ අදත් ජීවමානව මට කරුණාවෙන් පිහිට වෙනව නේද කියලා දැනෙනවා. එහෙම බලන්න පුරුදු කළාම එනිසා මේ අජීවී බුද්ධ රූපේ පවා සජීවී වෙලා අපට පිහිට වෙනව අදත් පිළිසරණ වෙනවා. උන්වහන්සේගේ ගුණ ටිකක් විමසන්න පුළුවන් නම් ඊට වඩා ලොකු මෙහෙරක් සනසෙල්ලක් ජීවිතයට උදා කරගන්නවා වගේම අපේ ජීවිතත් සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක් බවට පරිවර්තනය කරගැනීමේ හැකියාවත් ඒ තුල උදා වෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිළිබඳව කතා කරනකොට උන්වහන්සේගේ ගුණ අපි නවාරහාදී ගුණ හැටියට භාවිතා කරනවා. ලෝකෙම ගත් දෙනෙක් කතා කරන්නේ බුදු ගුණ නමයක් කියලා. බුදුහාමුදුරුවන්ට තියෙන ගුණ නමයයි කියලා. නෑ බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ ස්කන්ධ වශයෙන් ගොඩවල් හැටියට නමයකට බෙදලා තියෙනවා. මේ එක එක ගුණයක් විස්තර කරගන්න ගියොත් අපේ ජීවිත කාලයම විමසුවත් ඉවර කරගන්න බෑ. පූජාවලිය කියන මහා පුත් වහන්සේ ඒ ලියු කතු හිමියන් අරහං ගුණේ විස්තර කරන්නයි මේ පොත ලිව්වේ. උන්වහන්සේ පොත අවසන් කළේ අරහං ගුණේ කියන්නේ මහා සාගරේ නම් මා මෙතෙක් වෙලාවක් මේ කළ උත්සාහයේෙහිදී විඳක් පමණක් කියලා. ඒ තරම් මහා ගුණ මේක වදනකින් කියවෙනවා. අපි අඩුතරමින් මේ එක වදනක් එක අරුතක් පැහැදිලි කරගත්තොත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවබෝධයක් ලැබනවා වගේම බුදුරජාණන් වහන්සේත් මමත් අතරේ දුරස්ත බව කොච්චරද කියලා හඳුනගන්නත් පුළුවන් වෙනවා. අනේ මමත් බුද්ධ ශ්‍රාවකෙක් වෙලා බුදුහාමුදුරුව ළඟට යන්න ඕන නේද කියන අදහස උපදව ගන්නත් පුළුවන්කම තියෙනවා. එනිසාද අපි එකම බුද්ධ ගුණයක් පිළිබඳව ටිකක් කතා කරමු. ඒ අරහං කියන බුදු ගුණය. අරහං කියන වචනයෙන් පැහැදිලි කරන්නේ සුදුස්සා කියන අදහස. අරහං කියන වචනේ තේරුම සුදුස්සා කියන අදහස. කුමක් සඳහාද සුදුසු? සුදුසුකම කුමක් සඳහාද? සියලු දෙනාගේම ආමිස වූද ප්‍රතිපත්ති වූද පූජාවන් ලැබීමට සුදුසුයි. කවුරුන් හෝ දෙන දෙයක් බාරගැනීමේ හැකියාව ලෝකෙ හැමෝටම තියෙනවා. කවුරු හරි යමක් දෙනවා නම් දෑතින් පිළිගන්න පුළුවන් අපි හැමෝටම. එහෙනම් මෙතනින් සුදුසුකම කියලා කියන්නේ පිළිගැනීමේ හැකියාවද? නැහැ. ලෝකෙ යමක් කෙනෙක් දෙන්නේ මොනවා හරි අරමුණක් බලාපොරොත්තුවක් ඇතුව. ඒක ලෞකික අපේක්ෂාවක් වෙන්න පුළුවන්, ලෝකෝත්තර අපේක්ෂාවක් වෙන්න පුළුවන්. ලෝකෙ සමහර කෙනෙක් දිව්‍ය බ්‍රහ්ම සම්පත් පතාගෙන රජසිත සම්පත්, රූප සම්පත්, මිනිස්ස සම්පත් ප්‍රාර්ථනා කරගෙන දම්පින්කම් කරනවා, සසර සැප බලාපොරොත්තු වෙනවා. මේ ලෞකික අපේක්ෂා. තවත් සමහර කෙනෙක් අනේ බුදු බව ලබන්න, පසේ බුදු බව, මහරහත් පදවිය, අග්‍ර ශ්‍රාවක, අසේ මහා ශ්‍රාවක පදවි ප්‍රාර්ථනා කරගෙන මේ බඳු පින්කම් වල යෙදෙනවා, පරිත්‍යාග වල යෙදෙනවා. මේවා ලෝකෝත්තර අරමුණු. මෙන්න මේ ලෞකික ලෝකෝත්තර අරමුණු ඇති කරගෙන දෙන දේ බාර ගන්න පුළුවන්කම හැමෝටම තිබුණා. සුදුස්ස වෙන්නේ මෙන්න මේ බලාපොරොත්තු ඉටු කර දීමේ හැකියාව. යම්බඳු උත්තමයන් වහන්සේ නමක් සතුනම් උන්වහන්සේමයි සියලු දෙනාගේම පුද පූජා ලබන්න සුදුසු. එනිසා ලෞකික ලෝකෝත්තර අභිමතාර්ථයන් ඉටු කර ගැනීමේ හැකියාව ශක්තිය බුදුරජාණන් වහන්සේ සතුයි. කොහොමද ඒ හැකියාව උන්වහන්සේට ලැබුණේ? රජ පරපුරෙන්, මව්පිය පරපුරෙන් ලැබිච්ච දෙයක්ද? කොසල් රජුරුව, බිම්බිසාර රජුරුව, අජාසත් රජුරුව දුන්නු ත්‍යාගයක්ද? එහෙම නෙමෙයි. උන්වහන්සේ සුදුසුකමේ තනතුර ලැබුවේ සසර ගමන නතර කරලා, සංසාර චක්‍රයේ අර සිඳලා උන්වහන්සේ සුදුසුකම ලැබුවේ. ඒ සුදුසුකම ලබන්න සසර ගමන නිමා කළේ කොහොමද? රහසින්වත් පව් නොකළ කෙලෙසුන් කෙරෙන් දුරු වූ හේයින්. එහෙනම් දැන් අපට පැහැදිලි වෙනවා උන්වහන්සේට අරහං කියන්නේ සුදුසුකම ඇති නිසා. මොකක්ද සුදුසුකම? සියලු දෙනාගේ අභිමතාර්ථ ඉටු කර දීමේ හැකියාව උන්වහන්සේ සතුයි සම්බුදු ගුණ බලය තුල. ඒ සම්බුදු পদවිය උන්වහන්සේ කොහොමද ලැබුවේ? රහසින්වත් පවුනකොට කෙලසුන් කෙරෙන් දුරු වූහේ. දැන් මොන අරහං කියන වචනයෙන් පැහැදිලි කරන සාමාන්‍ය අර්ථය අපි හැමෝම දන්න අරුත් ටික තමයි මේ. හැබැයි මගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙච්ච හැම ශාස්ත්‍රූවරයට වඩාම වෙනස්. ලෝකෙ පහළ වෙච්ච හැම ශාස්ත්‍රූවරයෙක්ම තමන් ගැන ශාස්ත්‍රූවරයා පළ පිළිබඳව විමසන්න සොයන්න තහනම්. ඒක දේව රහසක්. නමුත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ඉගැන්වුවේ තමන් වහන්සේ පිළිබඳව පවා තථාගත බෝධිය පිළිබඳව පවා විමර්ශනයක යෙදිලම පිළිගන්න කියන එකයි උන්වහන්සේගේ ඉගැන්වීම. සඳුන් හරයක් කපන්න කපන්න සුවඳ හමනවා වගේ බුදු සිරිත හොයන්න හොයන්නයි බුදු ගුණ සුවඳ මතුවෙන්නේ. එනිසා බුදු සිරිත සෙව්වට විමසුවට එක තහනමක් නැහැ, එක අකුසලයක් නැහැ. එහෙනම් අපට මගේ බුදුහාමුදුරුවෝ ඒකාන්තයෙන් අරහං කියලා විමසීමකින් තොරව ගන්න අයිතියක් නැහැ. උන්වහන්සේ මේ ඉඩක් අපට දීලා නැහැ. බුදුරජාණන් වහන්සේ අරහං වෙන්නේ කොහොමද කියලා, ඇත්තටම මගේ බුදුහාමුදුරුවෝ අරහන්ද විමර්ශනයක යෙදෙන්න ඕන. අන්න විමර්ශනයක යෙදුනොත් අපට එදාටයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදිලි වෙන්නේ. මේක බුදුගුණ භාවනාවක්. අපි බුදුගුණ භාවනාව හැටියට බුද්ධ රූපේ දිහා බලාගෙන ඉන්නවා. හොඳයි. බුදුගුණ අනන්තයි, බුදුගුණ අනන්තයි, බුදුගුණ අනන්තයි කියලා මෙනෙහි කරමින් බුද්ධ රූපේ ප්‍රතිමා වහන්සේ දිහා බලාගෙන හිටියත් ඒක නිවෙනවා. හරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු ආදී ගුණ ටික අග සිට මුලට මුල සිට අගට මෙනෙහි කරමින් හිටියත් හොඳයි. ඒකත් බුදුගුණ භාවනාවක්. මාගේ බුදුරජාණන් වහන්සේ අරහං නම් වනසේක, මාගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක ආදි වශයෙන් මෙහෙම මෙනෙහි කර කර බැලුවත් සිත් නිවෙනවා, සැනසෙනවා. ඊට වඩා ටිකක් විස්තර වශයෙන් බැලුවා හොඳයි. සමහර කෙනෙක් එහෙම බලනවා, මාගේ සාමී බුදුරජාණන් වහන්සේ රහසින්වත් පවු නොකලෙහිඳ කෙලෙසුන් කෙරෙන් දුරුහින්ද සංසාර චක්‍රයේ අරසිඳලුහින්ද සියලු ලෝවැසියන්ගේ ආමිස ප්‍රතිපත් පූජා සියල්ලටම සුදුසු වන හේින්ද අරහං නම් වනසේක, අරහං නම් වනසේක, මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දැනගත යුතු සියලු ධර්මයන් දෙන වදාළහින්ද අවබෝධ කටයුතු සියලු ධර්මයන් අවබෝධ කළහින්ද වැඩිය යුතු සියලු ධර්මයන් වැඩූහින්ද හලයුතු සියලු ධර්මයන් හලහින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක, සම්මා සම්බුද්ධ නම් වන සීක. මේ විදිහෙන් හිත හිතා කිය කියා බුදුගුණ මෙනෙහි කළත් ඒක බුදුගුණ භාවනාවක් තමයි. හිත නිවෙනවා, සැනසෙනවා, ශ්‍රද්ධාව උපදිනවා. හැබැයි සැබෑ ලෙසම බුදුහාමුදුරුවෝ ගැන නොසෙල්වෙන ප්‍රසාදයක් ඇති කරගන්න මේ ප්‍රමාණවත් නෑ. බුදුගුණ වඩනවා කියනකොට බුද්ධ ගුණේ අමුතුවෙන් අපි වඩන්න එකතු කරන්න දෙයක් නෑ. සියලු ගුණ වඩාගත්ත බවාගත්ත උත්තමයන් වහන්සේ බුදුහාමුදුරුවෝ කියන්නේ. එහෙනම් බුදුගුණ වඩනවා කියන්නේ කා ළඟද බුදුගුණ වැඩෙන්න ඕන? තමන් ළඟ ගුණ වැඩෙන්න ඕන. බුදුහාමුදුරුවන්ගේ ගුණ දැක දැක අපේ ජීවිතවල ඒ ගුණේ එකතු කරගන්නවා නම් තමයි අපි බුදු ගුණයෙන් සැබෑ ලෙස නිවෙනවා, සැනසෙනවා වෙන්නේ. අන්න ඒ විදිහ නිවීමක්, සැනසීමක් ජීවිතයට එකතු කරගන්න පුළුවන් බුදු ගුණ භාවනාවක් පිළිබඳවයි අද අපි මේ කතා කරන්නේ. ඒකදී අපි තෝරගත්ත අරහන් කියන ගුණය, බුදුහාමුදුරුවන්ට අරහන් අරහන් කියලා කිව්වට මදි. ඇයි බුදුරජාණන් වහන්සේට අරහන් කියන්නේ? අපි හොයන්න ඕන බුදු සිරිතෙන් ඇත්තටම බුදුහාමුදුරුවන්ගේ හිත කෙලෙසුනේ නැද්ද? ඇත්තටම බුදුරජාණන් වහන්සේ සිතින් කයින් අකුසලයක් පාපයක් කළේ නැද්ද? පන්සාලිස් වසක් මුළුල්ලේ බුදු සිරිත සිසාරා විමසා බලා මිසක් කවුරු හරි කිව්වොත් මගේ බුදුහාමුදුරුව අරහන් කියලා ඒක සත්‍ය ප්‍රකාශයක් නෙමෙයි. නමුත් අපි බුදු සිරිත සිසාරා විමසලා කෙලෙසෙන තැනක්, කිලුටු වුණු තැනක් හොයාගන්න නැතිව නම් අපි ප්‍රකාශය කරන්නේ ඒකේ සත්‍යයක් තියෙනවා, ඒකේ බලයක් තියෙනවා, ඒකේ ගුණයක් තියෙනවා. එනිසා අපි අද බුදුරජාණන් වහන්සේ පිළිබඳව විමර්ශනය කියෙදෙන්නේ. ඒ සඳහා ඕන කරනවා අපේ අත්දැකීම් ටික, තමන්ගේ පෞද්ගලික අත්දැකීම් ටික. ඊළඟට ඒක ලෝකයට ගලපන්න වෙනවා. ඊළඟට බලන්නට ඕන තමනුත් ලෝකයේ ස්වභාවය. ඊළඟට සසඳන්නට ඕන බුදු සිරිතට. අපි ත්‍රිකෝණයක් ගත්තොත් එක ත්‍රිකෝණයක තමන් ඉන්නවා, අනිත් කෝණේ බුදුහාමුදුරු උඩ, අනිත් පැත්තේ ලෝකේ තියාගන්නවා. එහෙම තියාගනයි මේ සමීක්ෂණය, මේ පරිශනය කරන්නේ. අපි පටන් ගනිමු පින්වතුනි තමන්ගේ අත්දැකීමෙන්. මගේ හිත කෙලෙසෙන, කිලුටු වෙන අරමුණු අපි හඳුනනවා, දන්නවා. අපි හිතමු මෙහෙම, අපේ ජීවිතයට අභූතයෙන් ඉතාමත්ම නිවැරදිව ජීවත් වෙද්දී බරපතල චෝදනාවක් ලෝකෙන් නැගෙනවා. එක මිනී මැරුම් චෝදනාවක්, ස්ත්‍රී දූෂණ චෝදනාවක් වැනි බරපතල චෝදනාවක් කියමු. එබඳු චෝදනාවක් නිවැරෙද්දී ඔබට ලෝකයෙන් ආවොත්, ලෝකයා හඬ නගා මේ ගැන කතා කරන වෙලාවේ, පාරට බැහැගන්න විදිහක් නැති වෙලාවේ, පාරට බැස්සොත් යන යන තැන එනුම් පද කියන වෙලාවේ, ඔබේ හිත මොන වගේ ස්වභාවයකටද පත් වෙන්නේ? මම නම් මට එබඳු අත්දැකීමක් ලැබුණොත් මගේ හිත මොනතරම් ස්වභාවයකටපත් වෙන්නේ? කොච්චර කෙලසෙනවද, කොච්චර කිලුටු වෙනවද, කොච්චර කම්පාවටපත් වෙනවද? ඒ අභූත චෝදනා නැගුව අයට දොස් කියන්න, දෙස් කියන්න, නොයෙක් විදිහෙන් නින්දා අපහාස කරන්න, වෛර කරන්න, පලිගන්න මේ ආදී නපුරු චෛතසික සිතුවිලි මා සිතේ පහළ වෙනවා. දැන් බලන්න ලෝකේ අනිත් කෙනෙකුට ඒ අත්දැකීම ලැබුණොත් ඔහුත් ඒ බඳුයි. මමයි ලෝකයයි සමානයි. දැන් බලන්න බුදුහාමුදුරුවන්ට බුදු සිරිතට සමකරන්නේ ඒ සිදුවීම. බුදුරජාණන් වහන්සේටත් ඔය සිදුවීම ඔය විදිහටම වුණා. සුන්දරිකාව මරලා මල්ගොඩේ සඟවලා දින ගණනකට පස්සේ මලමිනිය අරගෙන ගයක් ගයක් ගාන වීතියක් වීතියක් ගානේ රැගෙන යමින් මෙන්න ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ වැඩ ශ්‍රාවකයන්ගේ වැඩ මහා අඩින් කියාපාමින් භික්ෂූන් වහන්සේ නමකටවත් ජේත සැවැත් නුවරට පින්ද පාති ටිකක් බෙදා ගන්නවත් යන්න බැරි තරමක් වුණා එදා සමාජය. දැන් මෙබඳු අත්දැකීමක් බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා. ඇත්තටම දැන් අපි හොයන්න ඕන එබඳු සිදුවීමක් තුල බුදුහාමුදුරුවන්ගේ හිත කිලුටු වෙලාද? බුදුහාමුදුරුවෝ ඒවට ප්‍රතික්‍රියා දක්වන්න ගිහිල්ලා තියෙනවද? මේ ලෝකෙන්ම නිඳා අපහාස කලබල එන වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ කම්පා වෙලා බුදුහාමුදුරුවන්ට කියලා කියනවා, නේ බුදුහාමුදුරුවනි, අපි යමු සැවැත් නුවරින් යන්න. කොහෙටද ආනන්ද යන්න? වෙන නුවරකට යන්න. හොඳයි ආනන්ද, එහෙත් මේ වගේ වුණොත් ස්වාමීනි අපි වෙනත් නුවරකට යන්න. ආනන්ද, එහෙදිත් වුණොත් වෙනත් තැනකට යන්න. ආනන්ද, එහෙම යන්න ගියොත් අපිට කවදාවත් මේ ලෝකේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එනිසා ආනන්ද කලබල වෙන්න එපා, ඉවසන්න. අන්න මේ ලෝකෙම කම්පා වෙන, සිත් දූෂණය වෙන, දූෂිත හිතින් වැරදි සහගත හිතින් කයින් වචනින් ප්‍රතික්‍රියා දක්වන්න යන ලෝකයක බුදුරජාණන් වහන්සේ බඳ සිදුවීමක් තුළ වැඩ සිටි කොහොමද කියලා අපට පේනවා. එහෙනම් උන්වහන්සේ මුළු ලෝකයේම සිත කිලුටු වෙන තැනක උන්වහන්සේ නිහඬයි. කුසල් රජුරුවන්ට පණිවිඩ ඇරලා මම නිවැරදි කෙනෙක්, මාව නිදහස් කරන්න මේ චෝදනාවෙන් කියලා රාජ්‍ය බලය යොදා ගන්නවත් ගියේ නැහැ. ඇත්ත සත්‍ය තවන බෝධිනකින් මතුවෙනවා. එතකන් උන්වහන්සේ සියල්ල දරාගෙන යුදයට ගිය හස්ති රාජයෙක් වගේ දසතින් හි පහරවල් වදිද්දි නොසෙල්වී ඉන්නවා වගේ උන්වහන්සේ නිහඬව බලා සිටි බවක් පේන්නේ. හිත දූෂිත වෙච්ච බවක්, කම්පිත වෙච්ච බවක්, ප්‍රකම්පිත වෙච්ච බවක්, සැලුණු බවක් පේන්නේ නැහැ. සිත දූෂිත වෙලා කලකී වචන ක්‍රියාකාරකම් ඒ තුර දකින්නේ නැහැ. ඔන්න මගේත් ලෝකේත් බුදුහාමුදුරුවන්ගේත් වෙනස. හිත කෙලෙසෙන තැන්වල උන්වහන්සේගේ හිත කෙලෙසිලා නැහැ. ඒ වගේම පින්වතුනි, ඔබ හිතන්න බුදු සිරිතේ තවත් වෙන බුදුරජාණන් වහන්සේව වේරංජ බමුණ වස් ආරාධනා කරලා වඩමවාගෙන ගියා. වස් ආරාධනා කරලා ගමට වඩමවා ගත්තා. එක දන් වේලක්වත් දෙන්න බැරි වුණා වේරංජ බමුණට. අස්වැයෙන්ට දෙන සහලින් පිසු බතකින් උන්වහන්සේට ආරණාසයක් ලැබෙනවා. මේ සිද්ධිය අපි අහලා තියෙනවා. දැන් ඔබ හිතන්න, ඔබට මේක ගලපලා රජගෙදරින් රාජභෝජන, සිටු නිවසින් ප්‍රණීත ආහාර පාන ලැබමින් සුවසේ ජේතවනාරාමයේ, පූර්වාරාමයේ වැනි ආරාමයකට වෙලා සුවසේ ඉන්න පුළුවන් පහසුකම් තිබියදී ඔබව අති දුෂ්කර ප්‍රදේශයකට එක්කන් ගිහිල්ලා කන්න බොන්න ටිකවත් හරියට නොදී අතරමං කළොත් ඔබේ හිත මොකද වෙන්නේ? හිත කෙලෙසෙන්නේ නැත්නම් අපි මොකටද මේ දුක් විඳින්නේ? එච්චර පහසුකම් තියෙද්දි අපි යම් යන්න කියලා නොවෙනවද? ලෝකෙ මගෙත් අනුන්ගෙත් ස්වභාවය මේක නේද? දැන් බලන්න බුදුරජාණන් වහන්සේ බඳු තැනක හිත කෙලෙසගෙන කිලුටු කරගෙන තියෙනවද? අර ලාභ ලැබෙන තැනයි අලාභ ලැබෙන තැනයි දෙකම උන්වහන්සේ වෙනසක් නැතුව උපේක්ෂා සහගතව ඉවසූ බවක් නේද තියෙන්නේ? කෙලෙසුන බවක් පේන්නේ නැහැ නේද? එහෙනම් මගේ බුදුහාමුදුරේ කාන්තෙන් අරහන් නේද? ලෝකෙම හිත කෙලෙසෙන තැන්වල උන්වහන්සේ හිත කෙලෙසිලා නැහැ. ඒ වගේම උන්වහන්සේ ගැන බොහොම කීර්ති ප්‍රශංසාවක් ලෝකෙ පැතුරුණා. බඹලෝ දක්වා පැතුරුණු කීර්තියක් තිබුණා. මහ කෙලනම් නා රජිනුන් මුක දහසක් මවාගෙන බුදුගුණ කිව්වා. ඔබට මට ලෝකෙ ටිකක් ගුණ කතාවක් කියවුනොත් අපේ හිත කොච්චර උඩඟුකමක් මානයකින් හිත පිරෙයිද? දැන් ලෝකෙ ගලපලා බලන්න. මමත් ලෝකයක් ඉන්න තැන. ඒත් බුදුරජාණන් වහන්සේ එබඳු කීර්ති ප්‍රශංසා නම්බුනාම ඉදිරියේ සිත වෙනස් කරගත්ත බවක් පේන්නේ නැහැ කොතනකවත් බුදු සිරිතේ. උන්වහන්සේ ඒ හැම තැනකම නිහඬයි. උපේක්ෂා සහගතයි. කෙලසිච්ච කිලුටු වෙච්ච තැනක් නැහැ. ලාභ ලැබෙන තැනට වගේම අලාභ තැනටත්, රස දේ ලැබෙන තැනට වගේම නිරස දේ ලැබෙන තැනටත්, උණුසුම් දේ ලැබෙන තැනට වගේම පිණුළු වෙච්ච දේ ලැබෙන තැනටත් උන්වහන්සේ අතරක් නැතුව වැඩම කළානේ. එහෙනම් මමත් ලෝකයක් ඉන්න තැනත් බුදුහාමුදුරු වැඩ ඉන්න තැනත් කොච්චර දුරස්ද? උන්වහන්සේ විහිිත කෙලෙසෙච්ච බවක්, කිලුටු වෙච්ච බවක් දකින්න පේනද? ඊළඟට අපි තව තැනක් අරගෙන බැලුවොත් දිනක් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න අවධියක උන්වහන්සේ තීරණය කළ දක්ෂිණාගිරියට වඩින්න. දක්ෂිණාගිරිය කියන්නේ හරි දුෂ්කර ප්‍රදේශයක්. ආහාර පාන හිඟ ප්‍රදේශයක්. ඒ වගේම නපුරු මිනිසුන් වෙසෙන ප්‍රදේශයක්. දැන් බුදුරජාණන් වහන්සේගේ වයස බොහොම ඉක්ම වාගේලා. නිතරම නිතර රෝග අබාධත් වැළඳෙනවා. උන්වහන්සේ මේ ගමන යන්න තීරණය කළ වෙලාවේ මහරජ්ජුරුව බුදුසිරි පාමුල හිස තබලා කිව්වා, නේ ස්වාමීනි ඔය ගමන වඩින්න එපා. බොහොම දුෂ්කරයි ඔය ගමන, ඔබ වහන්සේට ගැලපෙන්නේ නෑ දැන් වයසේ හැටියට. නපුරු ප්‍රදේශයක් ඒ පැත්ත. අනේ බුදු මහසිරිතුමා සිරිපතුල් මත හිස තබාගෙන කිව්වා, නේ බුදුහාමුදුරුවනි වඩින්න එපා කියලා. විසාකාව, කෝසල මල්ලිකාව, බඳුළු මල්ලිකාව ඇති මහා උයසි පිරිස් කඳුළු සලමින් කිව්වා, නේ බුදුරජාණන් වහන්සේ ගමන වඩින්න එපා, ජේතවනාරාමයේ තෙල වැඩ ඉන්න, උභාන්සිව දකින්න බණ අහන්න කැමති අය උභාන්සිව සොයාගෙන එවි කියලා. මේ ඔක්කොගෙම ආරාධනා ප්‍රතික්ෂේප කළා බුදුරජාණන් වහන්සේ. ඒ අසරණයන් සොයාගෙන යන්න දක්ෂිණාගිරියට වඩින්න තීරණය කළා. එදා අනේපිඬු සිටුතුමා ආරාමයේ ඉඳලා මාලිගාවට ගියේ මෙලවුණු මුහුණකින්, සෝකී බර මුහුණකින්. උත්තරා දාසිය දැක්කා සිටුතුමාගේ වෙනස. වෙනදාරාමේ ඉඳලා එන්නේ පිපෙන්නලන් වෙච්ච පියුමක් වගේ ප්‍රසන්න මුහුණකින්. අද මැලවිලා අඳුරු වෙලා. ඇයට බියක් දැනුණා, නේ බුදුහාමුදුරුවන්ට අනතුරක්ද කරදරයක්ද? ඇය කලබල වුණා. සිටුතුමාගෙන් විමසනවා, නේ සිටුතුමනි බුදුරජාණන් වහන්සේට අනතුරක් කරදරයක්ද? පුණාවනි බුදුරජාණන් වහන්සේට අනතුරක් කරදරයක් නැන්නේ. ඒත් පුණාවනි බුදුරජාණන් වහන්සේ දක්ෂිණාගිරියට වඩින්න තීරණය කළා. අනේ ස්වාමීනි ඔබ වහන්සේලා ඒ ගමන වළක්වන්න ආරාධනා කළේ නැද්ද? ඒ නැත්නම් අපි ඔක්කොම ආරාධනා කළා බුදුහාමුදුරුවන්ට. ඒ ඔක්කොම ආරාධනා ප්‍රතික්ෂේප කරලා පුණුන් වහන්සේ වඩින්න තීරණය කළා. පුණාව මොහොතක් කල්පනා කළා. කල්පනා කරලා කියනවා, ස්වාමීනි උන්වහන්සේ මහා කරුණිකයි, මට උන්වහන්සේ පිට වේවි, මම උන්වහන්සේව නතර කරන්නම්, පුණාවෙනි නුඹ බුදුහාමුදුරුවන් වනතර කළොත් නුඹ මම දාසී තනතුරෙන් නිදහස් කරනවා. මගේ දල් තනතුරුත් කතියා ගන්නවා. ස්වාමීනි එහෙනම් මට මේ දාසී තනතුරෙන් නිදහස් කළා මට ශාසනය පැවිදි වෙන්න ඉඩ දෙන්න. සතුගෙන් අනුමැතිය ලබා ගත්තා. අරගෙන ඒ දුවගෙන ගියා බුදුහාමුදුරු වඩින මාවතට. ඉදිරියට දුවගෙන ගිහිල්ලා මහා මගේ බිම දිග ආවුණා. බුදුරජාණන් වහන්සේ දෙසට වැඳගෙන බලාගෙන ඉන්නවා. උන්වහන්සේ ටිකෙන් ටික පොළව සනස සනසා දුටු දුටුවන්ගේ සිත් සනස සනසා වැඩම කරලා පුණාව ළඟ නතර වුණා. පුණාව කියනවා ස්වාමීනි මේ පුණාව දාසියක්. ස්වාමීනි මේ දාසියක් වෙච්ච පුණාවට අනුකම්පා කරන්න. බුදුහාමුදුරුවෝ නිහඬව පුණාව දිහා බලාගෙන ඉඳලා පුණාවනි නුඹ මගෙන් බලාපොරොත්තු වෙන මොකක්ද? ස්වාමීනි මට අනුකම්පා කරලා පහු ජේතවනාරාමයට වඩින්න. හොඳයි පුණාවනි මම ආපහු ජේතවනාරාමයට වැඩියොත් නුඹට ලැබෙන ලාභය මොකක්ද? ස්වාමීනි මම දාසි තනතුරෙන් නිදහස් වෙනවා. බුහන්සේගේ ශාසනේ පැවිදි වෙලා මහනදම් පුරාගෙන සසර දුක් ගෙවා ගන්න මටත් අවස්ථාවක් උදා වෙනවා. කිසි කතාවක් නැහැ බුදුරජාණන් වහන්සේ ආපසු හැරුණා ජේතවනාරාමයට. මහරජුරුවන්ගේ මහසිතුවරයාගේ මහා උවැසියගේ ආරාධනාව ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ දාසියකගේ ආරාධනාව බාරගෙන ආපහු ජේතවනාරාමයට වැඩි යන්නේ කියලා එදා ලෝකේ පුරා මහා බුදුරජාණන් වහන්සේ පිළිබඳව කතාවක් පැතුරුණා. මේ සිද්ධිය අපි වාග් දෙනෙක් අහලා ඇති. දැන් බලන්න මේ සිදුවීම නෙමේ. ඔබට අසරණ දාසියෝ කම්කරුවෝ දහසක් දෙනා ලක්ෂයක් දෙනා ආරාධනා කරලා තිබුණත් රජ කෙනෙක් ඇමති කෙනෙක් සිටුවරේ කළොත් ආරාධනාවක් සමහර වෙලාවට ලෝකේ අපි ඉන්නේ අර අසරණයන්ගේ දාසියගේ ආරාධනා ටික ප්‍රතික්ෂේප කරලා අර ලොකු කෙනාගේ බලවන්තයාගේ ආරාධනාව ඉටු කරන එක මේකනේ ලෝකේ ස්වභාවය. ඒත් මගේ බුදුරජාණන් වහන්සේ මහරජුරුවන්ගේ මහසිතුවරයාගේ මහ උවැසියගේ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. දාසියකගේ ආරාධනාව පිළිගත්තා. බලන්න මෙවන් සිදුවීමක් ඔබට මට සිදුවුනොත් ඒ බඳු පුණාවෙනි දාසියක් ඇවිල්ලා ආරාධනා කළොත් මහමග වැටිලා යන්න එපා වගේ ගමන කියලා රජුරුවන්ගේ ආරාධනාවත් පිළිගත්තේ නැති මම ඔබ කියන දේ පිළිගන්න මම කවුද කියලා හයි. එහෙත් බුදුරජාණන් වහන්සේගේ හදවත එච්චර රළු වෙලා නැහැ. හිත එච්චර කෙලෙසිලා නැහැ, කිලුටු වෙලා නැහැ. උන්වහන්සේ ළඟ යසරණ දාසී ඉදිරියේ ඒ උතුම් කරුණා ගුණේ මතුනේ. උඩඟු බවක්, අහංකාර බවක්, තද බවක්, රළු බවක් ඇති වෙලා නැහැ. දැන් මම නම් ලෝකේ නම් ඒ බඳු තැන්වල කෙලෙසෙන කිලුටු වෙනවා. අනේ මගේ බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිමත් සන්තානය ඒ කාන්තෙන් පවිත්‍රයි නේද? කෙලෙසිලා කිලුටු වෙලා නැහැ නේද? එහෙනම් උන්වහන්සේ සියලු දෙනාගේ පුද පූජා ලබන්න සුදුසුයි නේද? උන්වහන්සේ කාන්තෙන් අරහන් නේද? ඔන්න අපට බුදුරජාණන් වහන්සේගේ ගුණ පිරි ඒ බුදු සිරිත විමසනකොට අපට පැහැදිලි වෙනවා. සුනීත සෝභාක රජ්ජුමාලා වැනි අසරණ දරුවෝ කොච්චර දුක් විඳ දරුවෝද? රජ්ජුමාලා වැනි අසරණ දරුවෝ කාගේවත් පිටක් පිළිසරණක් නැතුව අනාථ වෙච්ච අය. හැ කල්පනා කළේ අනේ මට අම්මේ කියලා කතා කරන්න කෙනෙක් නේ, තාත්තේ කියලා කතා කරන්න කෙනෙක් නේ, අයියේ අක්කේ නංගියේ මල්ලියේ කියලා කතා කරන්න කෙනෙක් නේ, මම අනාථ වෙලා මට අක්කේ කියන්න කෙනෙක්, නංගියේ කියන්න කෙනෙක්, දුවේ පුතේ කියලා කතා කරන්න කෙනෙක් නේ. මම බොහොම අසරණ වෙච්ච කෙනෙක්. මොකටද මේ ලෝකේ මේ වද වේදනා විඳ විඳ මේ බැල මෙහෙ කරමින් ජීවත් වෙන්නේ? මිය යන එක මීට වඩා හොඳයි සපයි. ඒ තීරණය කළා ගෙලවෙලා ගන්න. එදා දියගෙන ඉන්න යන ගමන් වෙනද නොයන ගමනක් යන්නයි ඒ පිටත් උනේ කඹිත් අතට අරගෙන. ගහකට නැගලා අත්තකට ගොඩ වෙලා කඹේ කෙලවරක් අත්තකට ගහලා අනිත් කෙලවල බෙල්ලෙත් ගැට ගහගෙන. පණින්න සූදානම් වෙනකොට මහ වනදානෙන් මහා කාරුණික හඬක් ඇහෙනවා. දියණියනි මෙහි එන්න, දියණියනි මෙහි එන්න. ඒ විශ්මයටපත් වුණා. මම මේ ලෝකෙ මෙතෙක් කාලයක් හිතාගෙන හිටියේ මට දුවේ කියලා කතා කරන තාත්තෙක් නේ කියලා. ඒත් මට දුවේ පුතේ කියලා කතා කරන පීක් ඉන්නවා. කවුද ඒ පියා? වටපිට බලනවා. එයට දැකින්න ලැබුණු ලෝකෙටම පියා බුදු පියාණන් වහන්සේව. ඇයදා බෙල්ල තිබුණු කඹේ ගලවලා දාලා බුදු සිරිපා මුල වැඳ වැටුණු පුංචි ලැබිරියක් වගේ පියෙක් ළඟ වැටෙන. මේ සිදුවීම අපි අහලා පුරුදු සිදුවීම්. ඒත් වර්තමාන ලෝකයත් එක්ක ගලපලා බැලුවොත් මේ වගේ අසරණ දරුවෝ කොච්චරනම් ලෝකේ අපි අතරේ අසරණ වෙලා නාත වෙලා ඉන්නවද? බුදුරජාණන් වහන්සේගේ කරුණා ඇසට ලක්ුණ අය අසරණ දරුවන්. ලෝකේ කොච්චර ඇද්ද දුවේ පුතේ කියලා කතා කරන්න කෙනෙක් නැතුව ඒ රත්තරන් වචනේ අහගන්න බලාපොරොත්තුෙන් අපේක්ෂාවෙන් ඉන්න අසරණ වෙච්ච දරුවෝ. අක්කේ නංගී අයියේ මල්ලී කියලා කතා කරනකන් ඒ වචනයක් අහන්න බලාපොරොත්තුෙන් ඉන්න අසරණේ කොච්චර ඇද්ද? ඒත් ලෝකේ කාටවත් පෙනුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ලෝකේ අසරණ වෙච්ච දරුවෝ. අපිට ඕන තරම් ඊබඳු අසරණියෝ දැකලා ඇති, පෙනිලා ඇති, හමු වෙලා ඇති. නමුත් අපේ හිත මෙලෙක්ුණේ නෑ, මෘදු වුණේ නෑ ඊබඳු අසරණියන් ඉදිරියේ. බුදු හිත කරුණාවෙන් පිරුණා ඒ අසරණ දරුවෝ හොයාගෙන යන්න. අන ලෝකයේ අපි බුදුරජාණන් වහන්සේගෙත් වෙනස මේකයි. උන්වහන්සේගේ අගුණයක් කෙලෙසුණු තැනක් නම් හොයන්න හම්බ වෙන්නේ නෑ. උන්වහන්සේගේ හිත ඒකාන්තයෙන් පවිත්‍ර වූ උත්තම ගුණයකින් පිරී ගිය තැනක්මයි මුළු බුදු සිරිත පුරාම විමසවත් අපට දකින්න ලැබෙන්නේ. බුදු වෙච්ච මොහොත ගැන අපි හිතුවත් පින්වතුනි, උන්වහන්සේ අසිරිමත් ඒ බුදු පදවිය ලැබලා පළමු කොටම ලෝකෙට දුන්නු ආදර්ශය අවබෝධ කරගත්ත ධර්මයේ දේශනා කරන්න කලින්ම කල ගුණ සැලකීම, තමන් වහන්සේට සෙවන දුන්න, පිළිට දුන්න බෝ සමිඳුන්ට ඇසතුරුකට net පියනොසෙලා බලා සිටමින් අනිමිස ලෝචන පූජාවක් කළා. මේව අපි අහලා තියෙනවා. ඊළඟට උන්වහන්සේ විමසුවා මා පළමුකට දහම් දෙසන්නේ කාටද කියලා. මට පිළිත වෙච්ච අය හෙව්වා. ආලාර කාලා මුද්දකාරාම පුත්ත ගැන හෙව්වා. අනේ එතුමිය ගිහිල්ලා. ඊළඟට මට පිළිත උනේ පස්සක මහණුන් වහන්සේලා. එයත් කොහෙද ඉන්නේ? අන්න බරණ සිසුපතන ආරාමේ ඉන්නවා. යදුන් කීයක් නම් පාගමණයෙන් වැඩම කළාද? එයත්න්ට පිළිත වෙන්න. එයත්න්ට උදව් වෙන්න, පිළිත වෙන්න, උපකාර වෙන්න ගියා. එයත් උන්වහන්සේව පිළිගන්නවත් සූදානමක් නැහැ. ප්‍රතික්ෂේප කළා. එහෙම කරද්දිත් උන්වහන්සේ තමන් වහන්සේගේ සත්‍යවාදී බව ප්‍රකට කරවමින් ඔවුන්ට ධර්මයේ කියලා දීලා සසර දුක් ගෙව්වා, නිමා කෙරෙව්වා. අපි මේ සිද්ධිය හැමෝම දන්නවා. නමුත් අපි උන්වහන්සේගේ ගුණයක් හැටියට මේක විමසන්න පුරුදු කළේ නැහැ. අපේ ජීවිතවලට ගලපලා බලන්න එකතු කරගන්න අපි උත්සාහ කළේ නැහැ. මේ තුල තියෙනවා පින්වතුනි මහා ගුණයක් අපි අපේ ජීවිතවලට එකතු කරගන්න. උන්වහන්සේගේ අසිරිමත් මහා සම්බුදු ගුණයක් මේ තුලින් කියවෙන්නේ. බලන්න උන්වහන්සේ කළ ගුණ සැලකීම කියන කාරණාව ලෝකෙට කොච්චර අගය කොට පෙන්වනවද? අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකෙට කියන්න කලින්ම ලෝකෙට දුන්න උපදේශය. උන්වහන්සේ මේ ලෝකයේ උත්තරීතර පදවියට පත් වෙලා තමන් වහන්සේට පිහිට වෙච්ච සෙවණ දුන්නු ගස ගැන හිතුවා. පුද්ගලයව ගැන හිතුවා. බලන්න මමත් ලෝකයක් අද අපි මේ ඉන්න තැනට එන්න කී දෙනෙක් නම් පිහිට වුණාද අපිට? මගේ රත්තරන් අම්මා තාත්තා මොන තරම් නම් පිහිටක් පිළිසරණක් මේ ජීවිතේට වුණාද? මගේ රත්තරන් අම්මා මාව මේ ලෝකෙට බිහි කරලා ලේ ටික සුදු පාට කිරි බවට පරිවර්තනය කරලානේ මට පෙව්වේ. අද අම්මා දුර්වල වුණේ දුබල වුණේ ඒ ශක්තිය මට උරා ගන්න දීලා. ඒ අම්මගේ ශක්තිය උරාගෙනයි මම ශක්ති සම්පන්න වුණේ. ඒ අම්මගේ රූප ලක්ෂණය උරාගෙනයි මම ලක්ෂණ වුණේ. අම්මට අවලක්ෂණ බව දීලා මම ලක්ෂණ උරාගත්තා. අම්මගේ ශක්තිය අම්මට දුබල බව දීලා අම්මගේ ශක්තිය මම උරාගත්තා. මම ශක්ති සම්පන්න වුණේ රූප සම්පන්න වුණේ ඒ අම්මට තිබුණු ශක්තිය රූපය උරාගෙන. තාත්තගේ දහ දියෙන් යපුනේ. තත්තරන් තාත්තගේ ලේ සුදු පාට කිරි බවට පරිවර්තනය වුණේ නෑ ඇත්ත. ඒ තෙලේ සුදු පාට දහ දිය බවට පත් වුණා. ඒ දහ දියෙන් මා පෝෂණය වුණේ. අම්මගෙන් තාත්තගෙන් මේ ලෝකෙ මට ලැබිච්ච උපකාරය කොච්චරද මේ තැනට එන්න. ගුරු උත්තමයෝ මගේ දෙනෙත් පාදලා මව දැනුවත් නොකළනම් මම කොහොමද අද මේ තැනක ජීවත් වෙන්නේ? මට පිහිට වෙච්ච පන්සල, ධම් පාසල, පාසල ඒ තැන් මට නොලැබුණා නම් අද මම කොහොමද මේ බඳු තැනක ජීවත් වෙන්නේ? අද මම ලෝකේ කාටවත් බරක් නැතුව මේ බඳු ආකාරයෙන් ජීවත් වෙන්නේ කී දෙනෙක්ගෙනම් උදව්ව උපකාරය ලබාගෙනද? අනේ ඒ බුදු සිරිත ක්‍රියාවට නගන්නේ අප කී දෙනෙක්ද? බුදුහාමුදුරුවනම් ලෝකේ උත්තම පදවියට ආපු මොහොතේ පළමුකොටම කළේ කවුද මට පිහිට උනේ කියලා හෙව්වා. එයත් අන්ට පිහිට වෙන්න උන්වහන්සේ තීරණය කළා. එහෙත් අපි ලෝකය ඒ උතුම් බුද්ධ ගුණය අමතක කරලා ඒ උතුම් අසිරිමත් බුදු ගුණය දැකලා නැහැ ජීවිතයට එකතු කරගන්න. උන්වහන්සේ අපිට අපි යම් තැනකට ආවහම අපට පිහිට දුන්නු අත දුන්නු අයව අපි ඉක්මනින් අමතක කරලා දානවා. දුප්පත් අසරණ නිසා වෙන්න පුළුවන්. අතහැරලා දානවා, අමතක කරලා දානවා. ඒ අය මට උදව් කළා කියන්න සමහර වෙලාවට සමාජෙ හුඟක් දෙනෙක් අකමැති. ඒ බඳු කෙනෙක්ගෙන් මං උදව් අරගෙනයි මෙතනට ආවේ කියලා කියන්න අකමැති. ඒක සංගවන්න උත්සාහ කරනවා. බලන්න බුදුහාමුදුරුව බුදු සිරිත තුලින් අපට පෙන්වුවේ අනේ ඇසතු බෝරුකට පවා උන්වහන්සේ සතියක් කණමිස ලෝචන පූජාවෙන් පිටුම්ලේ. තමන් වහන්සේට වෙච්ච පිහිට සලකාගෙන උදව් කරන්න උපකාර කරන්න යද්දී උන්වහන්සේව ප්‍රතික්ෂේප කළා. බලන්න මම නම් ලෝකේ නම් මොකද කරන්නේ? යාට උදව් කරන්න යද්දී ඒගොල්ලන්ට ඕනේ නැත්තම් මම මොකටද නැහින්නේ? අපේ මනස අපි රළු කරගෙන ආපහු හැරෙන්නේ නැද්ද? අපේ හිත අපේ මනස එහෙම නෙවෙයිද? එහෙත් බුදුරජාණන් වහන්සේ ඔවුන් ප්‍රතික්ෂේප කළද්දී හැල්ලුවට ලක් කරද්දී උන්වහන්සේ සම්බුදු පදවියට පත් වෙලා වැඩ හිටිද්දී ඒ පස්සක මහණුන් වහන්සේලා ඉදිරියේ නෑ එවත් එහෙම කියන්න එපා. මම නුඹලාට කවදාවත්ම බොරුවක් කියලා තියෙනවද? මම එදා අප්‍රාණික අධ්‍යානේ වඩලා මහ පොළොව මත එද වැටිද්දි මම කිව්වනම් මම බුදු වුණා කියලා උඹලා පිළිගන්නවා. මම එබඳු තැනකට ඇවිල්ලත් බොරු කිව්වේ නෑ. මම උඹලා දැන් නම් බුදු වෙලා ඇති කියලා විශ්වාස කරද්දිත් නෑ මම බුදු වුණේ නෑ. මම තාම කෙලෙස් සහිතයි කියලා ඇත්ත කිව්වා. උඹලට මම කවදාවත් බොරුවක් කියලා නෑ නේද? තමන් වහන්සේගේ සත්‍යවාදී බව ප්‍රකාශ කරවමින් ඔවුන්ට හේතු ගන්වමින් ඔවුන්ට පිහිට වෙන්න උන්වහන්සේ උත්සාහ කළේ. උන්වහන්සේට වෙච්ච පුංචි පිහිට, උන්වහන්සේට වෙච්ච පුංචි පිළිසරණ අමතක නොකොට පළමු කොට ඒ අත්තු කෙරෙහි අනුකම්පාවෙන් පිහිට වෙච්ච හැටි සිහි කරලා බලනවා නම් කොච්චර උතුම් ගුණයක්ද අපේ ජීවිතයට එකතු කරගන්න. එහෙනම් මමත් බුදුහාමුදුරුවොත් අතරේ කොච්චර පරතරයක්ද තියෙන්නේ? ලෝකයක් බුදුහාමුදුරුවොත් අතරේ කොච්චර පරතරයක්ද තියෙන්නේ? අපේ පැරණි කියමනක් තියෙනවා, හටගත් මඩ පිරි විලෙන් ඉහළ නැගි සුදු පියුමක් ලෙසිනි. අදත් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරන්නේ නෙළුමක් මත, පත්මාසනයක. ඇයි මේ නෙළුමක් මත බුදුහාමුදුරුවන්ව නිර්මාණය කරන්නේ අපේ කලාකරුවෝ? ලොකු අරුතක් ඇතුව. නෙළුමක් පියුමක් හටගන්නේ මඩපිරිවිලක. මඩපිරිච්ච පල් වෙච්ච විලක හටගන්න පියුම මඩදියේ හටගෙන එහෙත් ඒ මඩදියේ නොතැවරී සෝභමානව වැපිලෙනවා. බුදුහාමුදුරුව උපන්නේ මඩවලක් වගේ වෙච්ච මේ මිනිස් සමාජයේ. එහෙත් උන්වහන්සේ මිනිස් සමාජයේ තිබෙච්ච දුබලකම් ඉක්මවා මිනිස් සමාජයේ සමග නොයලී නොගැටි උන්වහන්සේ අති පරිසුද්ධ සන්තාන ජීවිත ඇතුව වැඩ සිටියා. ඒ බවයි සංකේතවත් කරන්නේ පියුමකි. මේ පරිශ්‍රණය කළොත් ඔබ බුදු සිරිත ඒ බුද්ධගයා බෝධි මණ්ඩලයේ පටන් කුසිනාරාවේ සල්තුරු සෙවන දක්වා උතුම් මුනි ගුණයක්ම සිහියට නැගෙනවා මිසක් කවදාවත් ඔබට කෙලෙසුණු තැනක් කිලිටුණු තැනක් හම්බ වෙන්නේ නැහැ. ඒකාන්තයෙන් ලෝකය ඉක්මවා ලෝකේ නොතෙවරි ලෝකේ නොගැටි හටගත් මඩ පිරි විලෙන් ඉහළ නැගි සුදු පියුමක් ලෙසිනි උන්වහන්සේ වැඩ ඉන්න ආකාරයේ තෙනේවි. එතකොට දැනෙනවානේ බුදුහාමුදුරන්ට මම කොච්චර දුරස්ත. මම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙන්න ඕන. මම බුදුහාමුදුරන්ගේ දකුණු දන මඩල ළඟට යන්න ඕන. මමත් උන්වහන්සේව අනුගමනය කරනවා. මමත් උන්වහන්සේගේ ගුණේ ජීවිතයට එකතු කරගන්නවා. උන්වහන්සේ මේ බඳු තැන්වල මෙහෙමයි කටයුතු කළේ. මමත් එහෙම කටයුතු කරනවා. අන්න බුදුහාමුදුරුවන්ගේ ගුණේ වැඩෙනවා. අන්න බුද්ධ ගුණේ අපේ ජීවිතවලට එකතු වෙනවා. අපි බුද්ධ ශ්‍රාවකයෝ බවට බුදුරජාණන් වහන්සේගේ දකුණු දන මඩල ළඟට ටිකින් ටික යන බුද්ධ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. එනිසා පින්වතුනි බුදු සිරිතේ කොතනකින් විමසලා බැලුවත් මේ වගේ උත්තරීතර උත්තම ගුණයක්මයි හම්බ වෙන්නේ. ඕන තැනකින් විමසලා බලන්න කෙලසිච්ච කිලුටු වෙච්ච තැනක් නෑ. උතුම් උදාර ගුණයක්මයි ලෝකෙ කෙලසින තැන්වල උන්වහන්සේගේ సంతානෙ මතුවලා තියෙන්නේ. උන්වහන්සේගේ පරිනිර්වාණ මොහොත දිහා බැලුවොත් උන්වහන්සේ අටලෝ දහම ඉදිරියේ කොච්චරනම් ප්‍රකම්පිත සැලෙන වෙලාවේ ලෝකය කම්පා වෙන වෙලාවේ උන්වහන්සේ කොච්චර මධ්‍යත් මනසකින් ඒ අවස්ථාවට මුහුණ දුන්නත් ලෝකෙට අනුකම්පා කළාද කියලා හිතලා බලනකොට සංවේදී මනසකට දරා ගන්නට නොහැකි වෙනවා. උන්වහන්සේ දා පාවා නුවරින් පිටත් වෙලා කුසිනාරාවට යන්න පිටත් වුණේ හෙට එළිවෙන්න පිරුණුවන් පානවා කියන දැනුම ඇතිව. පාවා නුවර දිලේ අතිසාරයේ වැළඳිලා මහත් වූ මරණය දක්වා ආසන්න වද වේදනාවකට ලක් වුණා රාත්‍රියේ මුළුල්ලේ. ඒ වේදනාවත් එක්කයි ඒ ගමන පිටත් උනේ. උන්වහන්සේ සියල්ල දරාගෙන උන්වහන්සේ ගමන පිටත් උනා. වැඩි දුරක් යන්න ලැබුණේ නෑ උන්වහන්සේට ක්ලාන්තය, පිපාසය. ආනන්ද මට පිපාසයේ පෙන් ටිකක් දෙන්න. ආනන්ද හාමුදුරුව කවදාවත්ම බුදු හාමුදුරුව යමක් ඉල්ලනකන් ඉඳලා නෑ. උන්වහන්සේ උපස්ථායක තනතුර ලැබපු දවසේ ඉඳලා කවදාවත් ඉල්ලනකන් යමක් ඉඳලා නෑ. හිතෙන්ම දැනගෙනම අවශ්‍යතාවය අවශ්‍ය වෙලාවට සැපෙව්වා. දැන් බුදු හාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ගෙන් පෙන් ඉල්ලනවා. ඒත් ආනන්ද හාමුදුරුවන්ට දෙන්න පෙන් නෑ. පුංචි දියපහරක් ගලනවා ආසන්නයෙන්. ඒත් ඒක ගල් 500ක් ඒ දිගේ ගිහිල්ලා මඩ වතුර ගලන්නේ. දෙවනුවත් කියන ආනන්ද මට පෙන් ටිකක් දෙන්න පිපාසෙයි. ආනන්ද හාමුදුරුවන්ගේ දෙන තින් කඳුළු ගලා හැලෙනවා. අනේ කොහොමද බුදු හාමුදුරුවන්ගේ පිපාසය සංසිඳවන්නේ? බුදු හාමුදුරුවනේ තව ටිකක් ඉහළට යමු. කුකුත්තරා නදිය ආසන්නයි. එතන සිසිල් පැන් තියෙනවා. පැන් ටිකක් වළඳන්න පුළුවන් එතනට කියලා. නේ ආනන්ද මට පැන් ටිකක් දෙන්න පිපාසෙයි. තුන් වෙනුවත් එදා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගේ පැන් ඉල්ලුවා. ආනන්ද හාමුදුරුවෝ කඳුළු සලමින් පාත්‍රය අරගෙන අර මඩවලට බැස්සේ. පුදුමාසිරියා මඩදී යටපත් වෙන ප්‍රාණීය ප්‍රසන්න ජලය මත උනා. ප්‍රසන්න මොහුණින් ආනන්ද හාමුදුරුවෝ පෙන් අරගෙන ආවේ. බලන්න ලෝකේ මහරජවරු මහා සිටුවරු සක්‍රය බ්‍රහ්මයා පිරිවර ආගෙන හිටිය බුදුරජාණන් වහන්සේට පෙන් ටිකක් නැතිව ගිය වෙලාවක් වුණා. පෙන් ටිකක් ලබා ගන්න තැනක් කෙනෙක් නැතුව ගියා. ඒ අශ්‍රීමත් බුද්ධ විලාසී චරිතය තුළ. එහෙත් අපිට ලෝකේ යමක් අඩුවක් හිඟයක් වුණොත් අපි කොච්චර කම්පා වෙනවද? කොච්චර පීඩාවට පත් වෙනවද? එහෙත් බුදුරජාණන් වහන්සේ විමසුවේනේ කෝ මට හිටපු රජවරු සිටුවරු දෙවියෝ බ්‍රහ්මියෝ අද මට පෑන් ටිකක් දෙන්න කෙනෙක් නෑ. උන්වහන්සේ ලාභ අලාභ යසායස නින්දා ප්‍රශංසා මේ හැමතැනකම මොනතරම් සංවේදීව කටයුතු කළාද? එතනින් එහාට උන්වහන්සේ වැඩම කරලා කුසිනාරාවේ සල්තුරු සෙවනේ දෙනෙත් පියා ගන්න හදද්දී රෝගී වෙලා ආහාර නැතුව වයස්ගත බව මරණීය ආසන්නයේ සිටිද්දී සුභද්‍ර වෙණියය බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ප්‍රශ්නයක් අහගන්න ආපු වෙලාවේ අනේ මේ දිනෙත් පියා ගන්න හදන බුදුහාමුදුරුවන්ට දැන්වත් සැනසෙල්ලේ ටික කරගන්න ඉඩ දෙන්න. සුභද්‍ර යන්න එපා දැන් බුදුහාමුදුරුවෝ ළඟට වළක්වද්දි. බුදුරජාණන් වහන්සේට ඇහුණා ආනන්ද හාමුදුරුව සුභද්‍රව වළක්වනවා. සුභද්‍ර පිරිවැජිට එන්න දෙන්න ආනන්ද මේ මොහොතේ. සුභද්‍ර පිරිවැජියා අවසාන මොහොතේත් ළඟට ගෙනවාගෙන උන්වහන්සේ කරුණාවෙන් සුභද්‍රට ධම්මග කියලා දීලා සසල දුක නිමා කරගන්න මඟ කියලා දුන්නා. බලන්න උන්වහන්සේ මෙච්චර වෙහෙසට පත් වෙන රෝගී වෙලා මිය යන්න පිරුණුවන් පාන්න හදන වෙලාවේ පවා ලෝකෙ කෙරෙහි කුච්චර අනුකම්පාවක් කරුණාවක් තිබුණාද? මේ වෙලාවෙවත් මට මේ ලෝකෙ මිනිස්සු සැනසෙල්ල ඉන්න දෙන්නේ නැහෙනි කියලා කලකිරුනේ නැනේ. හිත කිලුට කරගත්තේ නැහැ. මේ දෙනෙත් පියා ගන්න කලින් තව එක්කෙනෙකුට හරි පිහිට වෙන්න ලැබුණොත් කොච්චර සැනසෙල්ලක් ලැබනවද ලෝකෙ කෙනෙක් කියලා මහා කරුණාවෙන් ඒ දුකටපත් වෙච්ච වෙලාවෙත් පීඩාවටපත් වෙච්ච වෙලාවෙත් උන්වහන්සේ ලෝකය ගැන හිතුවේමයි. මහණනි දැන් මම පිරුණුවන් පාන සූදානම්. මහණනි ප්‍රමාද වෙන්න එපා. මොනවා හරි ප්‍රශ්නයක් සැකයක් කුකුසක් තියෙනවා නම් ඉක්මනින් විසඳ ගන්න. බුදුන් වහන්සේලා නිහඬයි. උන්වහන්සේ කියනවා මහණෙනි මට වෙහෙසයි කියලා හිතන්න එපා. කාට හරි ප්‍රශ්නයක් අහන්න බැරි නම් යහළු මහණෙකුට, යහළු පැවිද්දෙකුට කියන්න මේ ප්‍රශ්නේ මගෙන් අහන්න කියලා. ප්‍රමාද වෙන්න එපා. මේ අවසාන මොහොතේ පවා බිත්සුන් වහන්සේලා තුල යම් සැකයක් උපසත් තිබුණා නම් සංසිඳු වෙලා ඔවුන්ට සැනසිල්ල උදා කරලා දීලා අවසන් ගමන යන සූදානම් වෙන උන්වහන්සේ මොනතරම් කරුණාවකින් පිහිට වුණාද ලෝකෙ කියලා බැලුවා. ලෝකෙ කම්පා වෙලා සිත කෙලස ගන්න කිලුට කර ගන්න වෙලාවේ උන්වහන්සේ මොනතරම් කරුණාවෙන් මෛත්‍රියෙන් අවසාන මොහොත දක්වා භික්ෂු සමාජයට ලෝකෙට අවවාද අනුශාසනා කරමින් වැඩ ඉඳලාද දිනෙත් පියාගත්තී කියලා හිතලා විමසලා බැලුවොත් උන්වහන්සේ තුල පැවතුණු ඒ අති පරිශුද්ධ සන්තානයේ පිළිබඳව යම් අදහසක් සිතුවිලි මාත්‍රයක් හිතට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහෙන් අපි අරහං කියන බුදුගුණය විමසන්න පුළුවන් වෙන්නේ බෝධි මූලයේ ඉඳලා කුසිනාරා විසල්තෝ සේවන දක්වාම මේ පන්සාලිස් වර්ෂයක කාලය විමස විමසා බැලුවොත් ඒකාන්තයෙන් උන්වහන්සේ අරහන් නේද කියන අවබෝධය ලබනවා. මාර්යා අවුරුදු 6ක් බුදුහාමුදුරුවන්ගේ පස්සෙන්ම වැටිලා හිටියා වරදක් ප්‍රමාද දෝෂයක් හොයාගෙන නිඳා කරන්න චෝදනා කරන්න. අවුරුදු 6ක් පස්සෙන් ඉඳලා සත් අවුරුද්දක් පසුපසින් ඇවිල්ලා කයින් වචනයෙන් තබා සිතුවිලි මාත්‍රයකින්වත් ප්‍රමාද දෝෂයක් හඳුන ගන්න බැරි වෙච්ච තැනයි මරයාට හැර දාන යන්න ගියේ. එනිසා මගේ බුදුරජාණන් වහන්සේගේ సంతානේ අතිසෙහින් පරිසුද්ධයි. අති පරිසුද්ධ సంతානයක් උන්වහන්සේට. ඒකාන්තයෙන් නොකෙලසුණු නොකෙලිටි වුණ හදවතක් උන්වහන්සේට තිබුණේ. එනිසා අපි බුදු සිරිත විමසලා බැලුවොත් අපට තේරේවි, පැහැදිලි වේවි ඒකාන්තයෙන් මගේ බුදුරජාණන් වහන්සේ අරහන් නේද. ඒකාන්තයෙන් අරහන්. එතකොට අරහන් කියලා කියන්නේ නිකන් අනවබෝධයෙන් කියනවා නෙමෙයි, අවබෝධයෙන්, ඒකාන්තයෙන්. ඒකාන්තයෙන් විශ්වාසයෙන්ම මගේ බුදුහාමුදුරුව අරහන්. හිත කෙලෙසුනේ, රහසින්වත් පව් කරපු තැනක් නෑ. අන්න අය ලෝකේ ප්‍රසිද්ධියේ සිල්වත්තු ගුණවත්තු හිටියත් අප්‍රසිද්ධියේ සැඟවිච්ච තැන කයින් වචනයෙන් වැරදි කළා. නමුත් උන්වහන්සේ ප්‍රසිද්ධියේ අප්‍රසිද්ධියේ එලිමහනේ සැඟවිච්ච තැනත් උන්වහන්සේගේ එකම පැවැත්මක්මයි ජීවිතේ දකින්න තිබුණේ. ඉතින් එවන් උදාර ගුණ පිරේ ශාස්ත්‍රූන් වහන්සේ ඔබෙත් මගෙත් ශාස්ත්‍රූන් වහන්සේ. එනිසා රහන් ගුණය පිළිබඳව විමසලා බැලුවා වගේ සම්බුදු ගුණය පිළිබඳවත් විමසලා බලන්න ඕන. සම්බුද්ධ ගුණය තුළින් පැහැදිලි කරන ගුණය හිතන්න එපා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුම විතරක් කියලා. මුළු ලෝකයේ පිළිබඳවම දැනුම උන්වහන්සේ සතු වුණා. අද ලෝකේ යම් තාක් විද්‍යාවන් තිබේ නම් ඒ සියල්ලක මූලය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් දකින්න පුළුවන්. අපි රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව, ආර්ථික විද්‍යාව, උද්දිත විද්‍යාව ආදී මේ යම් තාක් දේකින් ලෝකේ ගැන අපි කතා කරනවා නම් මේ හැම දෙයකම පරිපූර්ණ දැනුමක් බුදු සිරිත තුලින්, බුදු දහම තුලින් දකින්නට සොයන්නට පුළුවන්. උන්වහන්සේ ලෝකය පිළිබඳව, ලෝක ප්‍රභවය පිළිබඳව කළ දේශනාවන් මහ පුදුමයි. අද දියුණුවයි නවීනයි කියන ලෝකයට සොයා ගන්න බැරි වෙච්ච දේ බුදුහාමුදුරුව ලෝකෙට බුදු නුවණින් අවබෝධ කොට දේශනා කළා. උන්වහන්සේ ජීව ප්‍රතිසන්දිය උත්පත්ති පිළිබඳව උන්වහන්සේ මතක් කළා. ක්‍රම ආකාරයේ කීපයකින් මේ ලෝකේ සත්වෝත්පත්ති සිද්ධ වෙන බව. අදත් එයින් ඕපපාතික සත්ව ආත්ම භාව පිළිබඳව ලෝකෙට අප්‍රකටයි. අණ්ඩජ ජලාබුජ සංසේදජ උප්පත්ති ගැන පේනවා. එහෙත් විද්‍යාගාරයක පරීක්ෂණයට ලක් කරන්න බැරි වෙලා තියෙනවා ඕපපාතික ආත්ම භාව කොහොමද තියෙන්නේ. එහෙත් අද කැමරාවට අදෘශ්‍යමාන ආත්ම භාව දැర్శණය වෙලා තියෙනවා. මේ අය කොහොමද උපදින්නේ? මේ අය කොහෙද උපදින්නේ? එහෙනම් මෙබඳු අයත් ඉන්නවා නේද කියන විශ්වාසය අද ලෝකෙට නැගිලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළ ඕපපාතික ආත්ම භාව ගැන අදයි ලෝකෙට පෙනිලා තියෙන්නේ. අදත් මේ ලෝකෙට එබඳු ආත්ම භාව ප්‍රතිසන්දියක එබඳු ආකාරයක වෙනවද කියලා කියන්න විද්‍යාත්මක ලෝකයේ ප්‍රමාණවත් වෙලා නැහැ, හැකියාවක් ලැබලා නැහැ. උන්වහන්සේගේ රසායනික විද්‍යාත්මක දැනුම ගත්තොත් උන්වහන්සේ තමයි විද්‍යාත්මක සංකලනයන් තුල ලෝකයේ තුල අලුත් නිර්මාණයන් වෙන බව පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු මූල ධාතුන් එකතුව තුල පෙර නොතිබූ දේ හටගන්න බව වන්න ගන්ධ රස පෝජා මෙබඳු ධර්මතාවයන් හටගන්න බව ලෝකෙට පැහැදිලි කරලා පෙන්වුම් කරලා දුන්නේ. ඊළඟට අද ලෝකයේ පිළිගන්න මහා ලොකු විද්‍යාවක් ආකර්ෂණ විකර්ෂණ ස්ථායීකරණයේ ලෝක පැවැත්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ ওই ධර්මතාවයයි කාමතණ්ණා භවතණ්ණා විභවතණ්ණා කියන ත්‍රිවිධ තණ්හාව තුළින් ලෝකයේ පැවැත්ම ගැන උන්වහන්සේ දේශනා කළේ. ආකර්ෂණය කාමතණ්ණා විකර්ෂණය විභවතණ්ණාව භවතණ්ණා ස්ථායීකරණය සරල සමාන්තරතාව මේ තුල දකින්නට පුළුවන්කම තියෙනවා. ලෝකයේ ඇතිවීම පිළිබඳව ගත්තොත් ලෝකයා අපි සලකනවා ඩාවින් පරිණාමවාදී පියා හැටියට. එහෙත් පරිණාමවාදය පරිණාමය දැන් අවුරුදු ලක්ෂ ගණනකින් මෙහාට වෙනස් වෙලා නැහැ. වානරයා මිනිසයා කියන තැනට ඇවිල්ලා නතර වෙලා පරිණාමය කියන එක වෙනස් නොවන එක, දිගට පරිවර්තනය වෙන්න ඕන එක. නියම පරිණාමවාදය පිළිබඳව දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මනුෂ්‍ය ප්‍රභවය පිළිබඳව දේශනා කළේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආපු දෙවියෙකුගෙන් අපේ ජීවිතය ආරම්භ වුණේ. ආකාශචාරී දීප්තිමත් ආලෝකමත් තැනකින් ආරම්භ වුණේ. තෘෂ්ණාව කෙලෙස් වැඩෙන්න වැඩෙන්න දේවත්වය අත්හැරී ගියා. අහසින් යන්න පුළුවන් බව නැතිව ගියා. ප්‍රභාස්වර බව නැතුව ගියා. තෘෂ්ණාව වැඩෙන්න වැඩෙන්න, ආශාව වැඩෙන්න වැඩෙන්න රළු කයක් ඇති වෙන්න ගත්තා. දෙවියා මිනිසෙක් වුණා. මිනිසයා දැන් තෘෂ්ණාව ද්වේෂය වැඩෙන්න වැඩෙන්න තිරසනෙක් දක්වා, ප්‍රේතෙක්, අසුරෙක්, නපුරු භයානක සත්වයෙක් දක්වා පරිවර්තනයේ වේගින යනවා. අපි සමහරුන්ට කියනවා මිනිස්සෙක් වගේ හිටියට ඔහු ප්‍රේතෙක් කියලා. මිනිස්සෙක් වගේ රූපයෙන් හිටියට තිරිසනෙක් වගේ කියලා කියනවා. මිනිස්සෙක් වගේ හිටියට ඔහු දෙවියෙක් වගේ කියනවා. මිනිස්සෙක් වුණාට එයා මිනිස්සෙක් නෙමේ බුදු කෙනෙක් වගේ කියලා අපි ලෝකේ හඳුන්වනවා. පරිණාමයේ විවිධ අතට පෙරලිලා තියෙනවා. තාමත් පරිණාමයේ වෙමින් පවතිනවා. ඊළඟට ලෝකයේ ඇතිවීම පිළිබඳව උන්වහන්සේගේ දේශනාවන් පිළිබඳව සැලකුවොත් උන්වහන්සේ විනාශ වෙමින් පවත්නා ලෝක ධාතු, සකස් වෙමින් පවත්නා ලෝක ධාතු, විනාශ වී ගිය ලෝක ධාතු පිළිබඳව උන්වහන්සේගේ දේශනාව තුළ දකින්නට පුළුවන්කම තියෙනවා. උන්වහන්සේගේ දැනුම සම්බුදු ඥානය ඒ පිළිබඳවත් තිබෙනවා. ඊළඟට උද්දුත තෘණ විද්‍යාව පිළිබඳව, උද්දිත විද්‍යාව පිළිබඳව සැලකුවොත් උන්වහන්සේ බීජ සූත්‍රය තුළින් මතු කළ අදහස් ටික ගත්තොත් ලෝකයේ අදත් උන්වහන්සේගේ පිළිබඳව තිබිච්ච දැනුම කොච්චරද කියලා අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට උන්වහන්සේගේ ජීව ප්‍රතිසන්දිය පිළිබඳව, උත්පත්ති පිළිබඳව ජීව විද්‍යාත්මක දැනුම ගත්තොත් උන්වහන්සේ ලෝකෙට දේශනා කරනවා පඨමං කලලා හෝති, කලලා හෝති අබ්බුදං, අබ්බුදං ජායති පේසී, පේසී නිබ්බත්තේ ගනෝ, ඝන පසංකා ජායන්ති පේසා ලෝමානකාපච. ධර්මයේ තුල අපිට උගන්වනවා මෙහෙම. මව් කුසක ඉස්සල්ලාම හටගන්නේ කලලයක්. කලලය සතියකින් වර්ධනය වෙනවා. අබ්බුදු කියන අවස්ථාවක පෙන පිඬුක ස්වභාවය. අබ්බුදය වෙනස් වෙනවා දින හතක් යනකොට. තේසි කියන අවස්ථාවක ඒ වර්ධනය වෙනවා ඝන කියන අවස්ථාවකට. ඝන කියන අවස්ථාව කොහොමද කියලා පෙන්නනවා යථා කුක්කුටියාණ්ණං සමන්තා පරිමණ්ඩලං කිහිලි පිටරයක හැඩරුව ඇති බව. ඒ හිස හට ගන්නත් හට ගන්න පා හට ගන්න තැන් ඉන්න අනතුරු හට ගන්න බව මෙසේ ප්‍රතිසන්දිය ලැබූ මව් කුසක ප්‍රතිසන්දිය ලැබූ මේ කලලය මේ ආකාරයෙන් වෙදෙන ආකාරය පිළිබඳව උන්වහන්සේ ජීව විද්‍යාව ඉගෙනගෙන විද්‍යාත්මක පරීක්ෂණයක් කරලා නෙමෙයි උන්වහන්සේගේ නුවණ ඒ පිළිබඳවත් තිබුණා. මේ විදිහෙන් සැලකුවත් උන්වහන්සේගේ දැනුම උන්වහන්සේගේ නුවණ මොනවටද නොතිබුණේ කියලා සොයන්න විමසන්න පුළුවන් ත්‍රිපිටකය පුරා බලපො. ඉතින් ඔබෙත් මගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා කියන මේ බඳු දැනුම මේ බඳු නුවණකින් යුක්ත මේ බඳු ගුණ සම්භාරයකින් යුක්ත උත්තමයන් වහන්සේ. උන්වහන්සේ පිළිබඳව අපිට දැනුවත් වෙනකොට අපේ නිවෙනවා සැනසෙනවා. ඉතින් එවන්නේ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයට එකතු කරගෙන උන්වහන්සේගේ බුදු සිරිතින් කියා දෙන උතුම් ගුණ ටික අපේ ජීවිතයට එකතු කරගෙන අපිත් ලෝකෙට පිහිට වෙන්න බලමු. අපිත් උන්වහන්සේගේ ගුණයෙන් ලෝකේ සනසන්න බලමු. අපිත් උන්වහන්සේගේ ගුණය දැක දැක උන්වහන්සේගේ රුව දැක දැක උන්වහන්සේට වැඳ වැඳ උන්වහන්සේගෙන් පිහිට ලැබමු. ඒ සඳහා ඔබට සියලු ශක්තිය භාග්‍ය වාසනාව එළෝතුරු ගුණේ පිහිට පිළිසරණම ලැබේවා. ආකාශට්ටා චුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැමත නිවන් සුවසේවා. මෙතෙක් කාලයක් ඇසූ ධර්මයන් තුල අපේ ප්‍රායෝගික දහම් ප්‍රතිපදාව පිළිබඳව යම් ගැටලුවක් තියෙනවා නම් ඒ පිළිබඳව යමෙකුට විමස ගන්න අවශ්‍ය නම් මේ වෙලාව ඒ සඳහා පුංචි ඉඩක් ගන්න බැරි කමක් නැහැ.